දරුඩල සලහ පෙරමැත්තුමා යෝජනා විස්තර කිරීම.
කරු
මුතුමාට මිනිත්තු 20ක් කාලයක් තියෙනවා.
ඔය කතානායකතුමනි බෙහෙම විසුතේ අපේ ඊතමිත්‍ර බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා නිල් වලාවේ විලාපය පිළිබඳව ඉදිරිපත් කරන ලැබූ යෝජනාව ඉතාම හැඟීම්බරව සහ වගකීම් සහගතව ස්ථිර කරනවා මම. සමස්ත නිල්වලා නිම්නේ විතරක් නෙමේ රෝහණ දේශයේ මිනිසුන්ගේ ආත්මයන් වලට කරනු ලබන ඉහළ ගෞරවයක් විදිහට සලකලා. ගරු කතානායකතුමනි, මට විනාඩියක් දෙන්න මේ මාතෘකාවෙන් බැහැර වෙන්න. නිල්වලා ගඟට අදාළව මාතරට අදාළව පිට පෙරණුත් මතුවෙච්ච කාරණාවක්, මාතර දරුවන්ගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් නිල්ලාගඟ ආශ්‍රිතවම තියෙන ක්‍රීඩා පිටි සම්බන්ධව මේ සභාවෙත් කතා කරා. අපේ විරසිම්මන මන්ත්‍රතුමත් මේ පිළිවන් සඳහන් කරා, බුද්ධික මන්ත්‍රතුමත් සඳහන් කරා. ගරු කතානායකතුමනි, පාසල් 30කට ක්‍රීඩා කරන්න තියෙන සනත් ජයසූරිය ක්‍රීඩාංගණය, සනත් ජයසූරිය නමින් නම් කරේම ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනාදීම සඳහා අවශ්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සමග ඒ මඟ පෙන්වීම කරපු, ඒ වැඩි බර දරපු ශාන්ත සර්වේශස් විද්‍යාලේ මගෙත් පාසල ඒ කීර්තිමත් ආදි ශිෂ්‍යට ගෞරවයක් විදිහට තමයි සනත් ජයසූරිය නමිනේ කොටියකුඩ ක්‍රීඩාංගණය නාමකරණය කරේ. පාසල් 30ක් ශාන්ත සර්වේශස් විද්‍යාලයට දින 12ක කාලයක් ඇතුළුව සන් තෝමස් කුමර විද්‍යාලය ඇතුළු පාසල් 30ක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන් වෙච්ච ක්‍රීඩා පිට මේක. මේක ආදි කාලීනව, දිගු කාලීනව නොයෙකුත් සංදර්ශනවලට, එහෙම නැත්නම් වෙන දේශපාලන රැස්වීම් වලට අරගෙන දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා තිබිච්ච ඒ පසුබිම, ක්‍රීඩා පිටියේ තිබිච්ච ඒ උපයෝගිතාවය මුළු මොනින්ම නැති කළ තිබුණා. එනිසා ශාන්ත සර්විසස් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර මණ්ඩලය, ආදි සංගමය, ප්‍රජාව, ඒ නගරයේ මේ සිළු දෙනාම එකතුලා තීන්දුවක් ගත්තා. කිසිදු දේශපාලන රැස්වීමකට, එහෙමනම් කානිවල්ලයකට මේ ක්‍රීඩාංගණය ලබා දිය යුතු නැහැ කියලා. අපි මේ තීන්දුව පිළිගත්තා. ඊයේ දවසෙත් ලබන මාසේ 14 වෙනිදා පැවැත්වෙන රැලියක් පිළිබඳව අපේ සාකච්ඡාවේදී බුද්ධික මන්ත්‍රතුමා හිටියා. අපි තීන්දුවක් ගත්තා මොන හේතුවක් නිසාවත් ඒ දරුවන්ගේ ක්‍රීඩාවට බලපාන, මේ ක්‍රීඩාවට අගතියක් සිදු කරන මේ ක්‍රීඩාංගණය කිසිදු හේතුවක් නිසාවත් අපි නියෝජනය කරන කිසිම දේශපාලන කඳවුරකින් දේශපාලන රැස්වීමකට භාවිත කරන්නේ නැහැ. අපිට මොන තරම් අපහසුතාවයක් ආවත්, අපිට ග්‍රවුන්ඩ් එකක් නැත්නම් අපි නගරේ රැස්වීම නොතියේ ඉන්නම් අපේ දරුවන්ට මේ විදියට අගෞරවයක් කරන්න අපි කැමති නැහැ කියලා අපි තීන්දුවක් ගත්තා. නමුත් මම දන්න තරමින් ආණ්ඩුව පැත්තේ ඒ තීන්දුවට බද්ධ නොවෙන, දරුවන්ට බද්ධ නොවෙන, ක්‍රීඩාවට බද්ධ නොවෙන තීන්දුවකට යන්න කටයුතු කරමින් ඉන්නවා. එනිසා ගරු කතානායකතුමනි, අපි සභාවක් විදියටම මේ ක්‍රීඩාංගණය සම්බන්ධ ප්‍රශ්නේදී කුමන හේතුවක් නිසාවත් දේශපාලන රැස්වීම් වලට හෝ වෙනත් ක්‍රීඩාවට දරුවන්ට පරිබාහිර කිසි කටයුත්තකට මේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ලබා දෙන්නේ නැහැ කියලා කියන එකඟතාවය මේ සභාව තුළදී ඇති කරගමුයි කියලා කියන යෝජනාව මම කරනවා. කරුණාකර ඔබතුමා මේකට නායකත්වය දෙන්න දරුවන්ගේ නාමයෙන්. මම මාතෘකාවට ප්‍රවේශ වෙනවා. දැන් ගරු කතානායකතුමනි, ආණ්ඩු පක්ෂය දිහා බැලුවම හරියට අර නිලලාගඟ පිටාර ගියයින් පස්සේ ඒ ගම් නිම්නේ තියෙන ගම්මානවලට අපි ගියොත් කද්දුව වෙන්න පුළුවන්, නාරංගල වෙන්න පුළුවන්, කිතලගම වෙන්න පුළුවන්, බණ්ඩත්තර වෙන්න පුළුවන්, අතුරලිය වෙන්න පුළුවන්. ඒ ගම්මානවලට අත්වෙන ඉරණමගේ ඉරණමක් තමයි අද ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළට අත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපේ සහෝදර මන්ත්‍රීව දෙන්නෙක් පමණක් ඉන්නවා පසු පෙළ නියෝජනය කරමින්. ඒ කෙසේ වෙතත් ඒක මෙතන අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. හිස් වෙන එක ස්වාභාවිකයි. අපි මේ යෝජනාව ගේන්නේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් නැති වෙච්ච පැයක. ආණ්ඩු පක්ෂයට ඡන්ද 134කින් බලයට පත් වෙච්ච පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 134කින් බලයට පත් වෙච්ච ආණ්ඩුවකට බහුතරය, සරල බහුතරය නැති වෙච්ච පැයක තමයි මේ යෝජනාව සභාවට එන්නේ. මම ඒක න තර්ක කරන්න කැමති නෑ. මොකද්ද අපේ මේ ප්‍රශ්නේ? මොකද්ද බුද්ධික මන්ත්‍රීතුමාගේ යෝජනාවේ පසුබිම? මොකද්ද මේ නිල්වලා නිම්නේ විලාපය කියලා කියන්නේ? අපි මම සතුටු වෙනවා අපේ අද මහජන ගැලරියේ ඉන්න තරුණ ගොවීන් විදියට දේශපාලඥයන්ට වඩා ඉදිරියට ගිහිල්ලා, නිලධාරීන්ට වඩා ඉදිරියට ගිහිල්ලා, අපේ එරන්දල ජයසේන මහත්මයලා ඇතුළු මෙවිනෙන් කැප කරන විශාල පිරිසක් අද සජීවීව මේක නරඹන්නත් ඇවිල්ලා තියෙනවා. බන්දුරලා මේ ඇතුළු මම නම් කියන්න කාලය ගන්නේ නැහැ. විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මොකද්ද මේ නිල්වලා විලාපය? ඛේදවාචකය. මොකද්ද තිබුණු ගැටලුව? තිබුණු ගැටලුව තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි, ගඟේ වතුර බහින්නේ නැහැ. තිබුණු ගැටලුව ඒක. මෑත කාලින මතුවෙච්ච ගැටලුව. නිල්වලා ගඟ පිටාර ගලා යනවා. අවුරුදු 5කට 6කට 7කට සැරයක් ගම් වතුරකින් මේක පිටාර ගලා යන එක ඒක උපසංස්කෘතික ලක්ෂණයක් බවට පත් වෙලා තිබුණා. ඒකට ඔරොත්තු දෙනවා මිනිස්සු. ඒක සශ්‍රීකත්වයට නැවත භාවිත කර පාවිච්චි කරා. ඉතිහාසෙ පුරාම අපි ගම් වතුරේ කරවටක් බැහැලා ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. මට මතකයි දීගහ වගේ ප්‍රදේශවල අපි ගිහිල්ලා තියෙන හැම. හැබැයි මේ කරදිය ලවණ බාධකය, කරදිය ඉහළට ගලා යෑම නැවැත්වීම සඳහා වෙච්ච ලවණ බාධකය ඉදිකිරීමෙන් පස්සේ තත්ත්වය වෙනස් වුණා. නම් මොකද මතුවෙච්ච තිබ්බ ගැටලුව? ගඟේ වතුර බහින්නේ නැහැ. සරලව තාක්ෂණිකව නෙමෙයි බුද්ධික මණ්ඩතුමා මේක තාක්ෂණිකව පැහැදිලි කරා. මම ඒ නිසා ඒ පැත්ත ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව ගැමියට තේරෙන විදිහට කිව්වොත් සරලම භාෂාවෙන් ගඟේ වතුර බහින්නේ නැහැ. දැන් නිල්වලා ගඟ තවදුරටත් ගඟක් නෙමෙයි කරු කතානායකතුමනි. නිල්වලා ගඟ වැවක්. ගඟ මේ ලවණ බාධකයේ විසින් වැවක් බවට පත් කළා තියෙනවා. ඒ නිසා පිටාර ගියෙන් පස්සේ වතුර බහින්නේ නැතුව මාස ගණන් ගත වුණා. කන්න 12ක් අකණ්ඩව පාඩු වුණා. ඒ වීගෝවිතන විතරක් නෙමෙයි කොරුටු ගොවින්ගේ, කිරි ගොවින්ගේ, අනිකුත් සියලුම අවශ්‍යතාවන්වල දරුවා පාසලට යන එක පවා ගම්මාන කොටු වුණා. දූපත් වාසීන් බවට පත් වුණා. මේකට උත්තරයක් ඔය හිටියේ. ඒකට තමයි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පවත් වුණේ. තේරීම් කාරක සභාවක් පවත් කරේ. ඒකේ සාකච්ඡාවට බඳුන් වුණේ. දැන් මේ ප්‍රශ්නේ මෙහෙම තිබියේදී දැන් අලුත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ ප්‍රශ්නෙන් අපි පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ, ගොවින් අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒ ප්‍රශ්නෙට වඩා භයානක ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා. මොකද භයානක ප්‍රශ්නේ? ඒක තමයි 2024 6/4 වෙනිදා, ජූනි මාසයේ 4 වෙනිදා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මේ ගඟහරහා ඉදිකරපු කරදිය බාධකයේ හේතුවෙන් සිදු වගා හානි සඳහා වන්දි ගෙවීම අපි ස්තුතිවන්ත වෙන තුමාට පිළි අරගෙන තියෙනවා. මේ ලවණ බාධකයේ නිසා වගා හානියක් සිද්ධ වෙලා තියෙනවායි කියලා කියන එක නිල වශයෙන් කෘෂිකර්ම ඇමතුමා පිළි අරගෙන තියෙනවා. ඒක එක පැත්තක වෙන කතාවක්. නමුත් මේ වන්දි ඉල්ලල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාම රාජ්‍ය නායකයා මුදල් ඇමතුමා විදියට ඉදිරිපත් කරනවා එතුමගේ ඔබ්සර්වේෂන්ස්, නිරීක්ෂණ. ඒ නිරීක්ෂණ තමයි අර ගඟේ වතුර බහින්නේ නැතුව තිබිච්ච ගැටලුව මහා පරිමාණ ගැටලුවක් බඩපත් කරේ. මොකද නිරීක්ෂණවල තියෙන්නේ දැන් පුෂ්කරම ඇමතුමා කෝක එහෙම නෙමෙයි කියලා දවසක් පාර්ලිමේන්තුවේදී. නමුත් මේ නිරීක්ෂණ ඉදිරිපත් කරපු ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමතුමා ඒ නිරීක්ෂණවල තියෙනවා මෙන්න මෙහෙම, මේක පාර්ලිමේන්තු සාහිත්‍යයට එකතු වෙන්න ඕන නිසා ඔබතුමාගේ අවසර අවශ්‍යම නම් මේක කියවන්න. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගංවතුර තත්ත්වයන්ට ලක්ව ඇති බැවින් ඒ සඳහා වන්දි ගෙවීමට සිදු වී ඇති බව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව නිරීක්ෂණය වේ. පළවෙනි පරිච්ඡේදය, දෙක පරිච්ඡේදය. එබැවින් සංදේශයේ 24 වෙනි යෝජනාව පරිදි අදාළ කුඹුරු ඉඩම් සඳහා වූ රජයේ තක්සේරුව මත එක්වර වන්දි මුදලක් ගෙවා එම කුඹුරු ඉඩම් ඉදිරියේදී වෙනත් සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජයට පවරා ගැනීම සුදුසු බව නිරීක්ෂණය කරමි. ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ. භාණ්ඩාගාරයට අතිරේක වැයවරක් ඇති කරමින් වාර්ෂිකව වන්දි ගෙවීමට හැකියාවක් නොමැති බැවින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයේ 21, 22 හා 23 යෝජනා සඳහා එකඟ විය නොහැක. දැන් මෙන්න අලුත් ගැටලුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණය ඇතුව වතුර බහින්නේ නැතුව තිබිච්ච සරල ගැටලුව සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. යෝජනා වෙනවා හෙක්ටයාර 4000ක් අක්කර 10000ක් රජයට පවර ගන්න නිල්වලා නිම්මේ අහිංසක ගොවින්ගේ පාරම්පරිකව පරම්පරා 15-20කට වැඩිය තමන්ගේ අටකොටු පුරවගත්තු ජීවත් වෙච්ච බඩවියත රැකගත්තු අහිංසක මිනිසුන්ගේ අක්කර 10000ක් පවර ගන්න රාජ්‍ය නායකයා මුදල් ඇමතුමා විතර යෝජනා කරනවා. දැන් අර්බුදේ වෙනතරකට ගිහිල්ලා දැන් ගරු නියෝජකතා නායකතුමනි, මේ ගැටලු දෙක අතරේ මොකද්ද මේ සම්බන්ධයෙන් මතුවෙච්ච විසඳුම් යෝජනා? ලංකාවේ ගංගා පද්ධතියෙන් නිල්වලා ගඟ වෙනස් වෙනව ගරු කතානායකතුමනි. සාමාන්‍ය ගඟක් නෙමෙයි නිල්වලා ගඟ කියලා කියන්නේ. මාතර මිනිසුන්ගේ රෝහණ දේශීය ආත්මය නිල්වලාවෙන් තොර ජීවිතයක් මාතර පුරවරේ මිනිසුන්ට තිබුණේ නැහැ. තිබෙත් නැහැ, දැනුත් නැහැ, අනාගතයටත් නැහැ. ඒක නෙමෙයි. දැන් නිල්වලා ගඟ මං කිව්වා අනිත් ගංගා වලින් විශේෂයි කියලා. අර බුද්ධික මණ්ඩතුමා කිව්වා වගේ අකුරසේ ඉඳලා කිලෝමීටර් 34ක් 3ක පමණ බෑවුමක් තියෙන ගඟේ අවසාන කිලෝමීටර් 5ට එනකට, 5ට නෙමෙයි කිලෝමීටර් 12ට පමණ කද්දුව ඉඳලා මෝදරට එනකොට ඍණ බෑවුමක් වාර්තා කරනවා. මුහුදු මට්ටමට වඩා ගඟ යටට යනවා. එවැනි ගඟක් සම්බන්ධයෙන්, එවැනි ජල මාර්ගයක් සම්බන්ධයෙන්, මුහුදු මට්ටමට වඩා යටින් තියෙන ජල මාර්ගයක් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී මොනතරම් පරිස්සම් වෙන්න ඕනද, මොනතරම් අධ්‍යයනය කරන්න ඕනද, මොනතරම් ඇහුම්කම් දෙන්න ඕනද? හැබැයි ඒක නෙමෙයි උනේ ඍණ බෑවුමක් තියෙන ප්‍රදේශයේ ගංගාවේ පළලත් ගැන හිතන්නේ නැතුව ඉදිකරන ලවණ බාධකය, ඒ ලවණ බාධය ඉදිකිරීම සඳහාත් ඇති කරගත්තු එකඟතාවයන් මග හරිමින් මම විනාඩි 17 ඇතුලේ මේ එකඟතාවයන් විග්‍රහ කරන්න කාලය ගන්නෙ නෑ. ගරු නියෝජකතා නායකතුමනි,
මිනිත්තු 20ක් තියෙනවා ඔබතුමාට.
ගරු නියෝජකතා නායකතුමනි, මම සරලව ඔබට කියන්නම්, නිල්වලගේ පාලම ඔබතුමා ගමේ යනකොට නිරන්තරයෙන්ම යන පාලම, දැන් නම් හයිවේ එක ඉඳලා ඒ පැත්තෙන් යන්න නැතුව ඇති. නිල්වලගේ සමරවීර පාලම ඉඳලා කිලෝමීටර් 4ක් ඇතුළේ තියෙනවා පාලම් 3ක්. නිල්වලා මහ පාලමත් එක්ක පාලම් 4යි. මේ පාලමේ බණ්ඩත්තර පාලම, මේ ලවණ බාධකයට උඩින් තියෙන පාලම, බණ්ඩත්තර පාලමේ පළල අඩි 300යි. අඩි 300යි. ඊළඟට එනවා ලවණ බාධකය. ලවණ බාධකයේ පළල අඩි 160යි. ඊළඟට එනවා දුම්රිය පාරහර ඉදිරි කරපු පිළදුව තියෙන පාලම. පිළදුව පාලමේ පළල අඩි 330යි. මහානාම පාලමේ පළල අඩි 380යි. 380යි 330යි 160යි අපේ මේ මොහොතේ ප්‍රස්තුත කාරණාව. ඊළඟට 330යි. අර්බුදයේ පැහැදිලි එක පැත්තකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ යෝජිත ස්ථානයේ ගැඹුර මීට 10ක් පමණ තිබුණා ඒ කාලේ. දැන් වතුර රැඳිලා තියෙන ස්ථානයේ ගැඹුර මීට 3.5යි. මේ පිළිබඳ අපි විවාද කීපයක් කළ තියෙන නිසා ඒ කාරණා එකින් එක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ගඟ අර ඍණ බෑවුමක් තිබිච්ච තීරේ ගඟ ගලාගෙන යන එක මුළුමනින්ම අතිටෙව්වා. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ ලවණ බාධකයක් අවශ්‍ය නැහැ කියලා. කරදේ ඉහළට ගලාගෙන යන වෙලාවේ මිනිසුන්ට පානීය ජලය අවශ්‍යයි. ඒකට ලෝකේ ගරු කථානායකතුමනි විද්‍යාත්මක ක්‍රම රාශියක් තියෙනවා. දැන් ඔබතුමා සංචාරය කළා තියෙනවා නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ මුළු ජල පද්ධතියම තියෙන්නේ මුහුදු මට්ටමට වඩා යටින්. උන් වේලි බැඳා. දැන් ඒ වේලි වල නමින් තමයි නගර නම් වෙලා තියෙන්නේ. ඇම්ස්ටර්ඩෑම් අග නගරය. ඒ ඩෑම් එක නිසා, රොටර්ඩෑම් කියන නගරය ඩෑම් එක නිසා මුහුදු මට්ටමින් යට තියෙන භූගෝලීය කලාපයක මුහුදු මට්ටමින් යට තියෙන ජල පද්ධතියක් තියෙන රටක අපූර්වට මේක විසඳගෙන තියෙනවා. දැන් මේක රොකට් සයන්ස් නෙමෙයි. හැබැයි ඒක කරන්නේ නැතුව අවිද්‍යාත්මකව අධ්‍යයනය කරන්නේ නැතුව වාරි මාර්ගයට පා සමහරට ඇහුම්කම් දෙන්නේ නැතුව පරිසරයට ඇහුම්කම් දෙන්නේ නැතුව මේ කරපු ඉදිකිරීම නිසාවෙන් බරපතල තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. දැන් මේකට මොනවද තිබිච්ච විසඳුම්? දැන් තියෙන යෝජනා කරන විසඳුම හෙක්ටයාර 4000ක් පවර ගන්න එක. එහෙම නැත්නම් හැමදාම වන්දිගවන්න බෑ. මේක ආණ්ඩුවේ විසඳුම. හැබැයි මේකට ඓතිහාසික විසඳුම් රාශියක් ඇවිල්ලා තියෙනවා. එක විසඳුමක් ආවා එසේ වික්‍රමසිංහ මැතිතුමාගේ මේ පිළිබඳ වෙනම පෙරමග ඔහුගේ අධ්‍යයනය ඇතුළුව රටට ඉදිරිපත් කළ තියෙනවා 1940 දශකේ. 40 දශකේ එකක් තමයි ගංගාවේ ඉහළ ජලය රඳවන ජලාශ ඉදිකරන එක. ඒක දිගුලිය වෙන්න පුළුවන්.
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා මතුවන්න.
බොහොම සිටි. ඒක බටුවිට ජලාශ වෙන්න පුළුවන්. ඒක අතුරුලිය ජලාශ වෙන්න පුළුවන්. ගංගේ ඉහත්තාවේ වැඩිමනත් ජලය ඒක රාශි කර ගැනීම සඳහා ජලාශ පද්ධතියක් ඉදිරි කරනවා. විසඳුමක්. ඊළඟට ගංගේ ඉහත්තාවෙන් හම්බන්තොට ප්‍රදේශ ශුෂ්ක කලාපේ හම්බන්තොටට ගඟ හරවලා යම් ජලයකින් හම්බන්තොට පෝෂණය කරන හම්බන්තොට පානීය ජලය දෙනවා. තව විසඳුමක්. මේ සියල්ල පැත්තකට දාලා දැන් යෝජනා කරන්නේ මේ ඉඩම් පවර ගන්න. හැබැයි ඉඩම් පවර ගන්න යන වන්දිය ඔබතුමා දල වශයෙන් හිතන්න. හෙක්ටයාර 4000ක් හෙක්ටයාරට කීයක් වන්දි ගෙවන්නද? මම මේ වන්දි ගෙවන්න යෝජනා කරනව නෙමෙයි. ආණ්ඩුව අවිද්‍යාත්මකව ගන්න තීන්දුවේ ප්‍රතිඵලය මේ හෙක්ටයාර 4000ට ආණ්ඩුව යෝජනා කරන වන්දියෙන් පුළුවන් ගරු කථානායකතුමනි මේ ඉහළ ජලාශයට ඉදි කරන්න. ගඟ හරවන්න හම්බන්තොට මේ යෝජනා කරන වන්දි මුදලින් ඒ විසඳුම් ක්‍රියාත්මක කරලා ගඟ රැක ගන්න පුළුවන්. අපි කියනවා පාලටුව කියලා. කඹරපිටි ආසන කෙළවරේ තියෙන ගම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ රාජපක්ෂ අපේ ජනතුමා ඉපදිච්ච ගම පාලටුව. පාලටුව කිව්වේ මොකක්ද? පහළ අටුව කියන්නේ ගංගා පෝෂණය තියෙන කාලේ මිනිස්සු අටුව විදියට නිම්නේ පාවිච්චි කරපු ගම. මන්දනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගෞරවයක් කරන්න එක යෝජනා කරාද කියලා එක වෙනම කාරණාවක්. ඒක දේශපාලන කාරණාවක්. මම ඒක නෙමෙයි කියන්න යන්නේ. හැබැයි පහළ අටුව රජයට බවර ගන්නවා. ඒක මොනතරම් අඥාන විසඳුමක්ද මේ යෝජනාව? ඒක ක්‍රියාත්මක කරන්න බැරි බව අපි දන්නවා. වෙනම කාරණාවක්. හැබැයි මොනතරම් ප්‍රායෝගික නොවන අඥාන විසඳුමක්ද මේ යෝජනා කරන්නේ? එනිසා ආණ්ඩුවක් විදියට අපි රටට සහතික වෙන අතරේ මේක වහම නිවර්දි කරන්නට ඕනේ. නිවර්දි කරන එක විතරක් නෙමෙයි, නිල්වලා නිම්නේ ගොවීන්ගේ මොනම හේතුවක් නිසාක්වත් ඒ යෝජනා කරන ඉඩම් පවරා ගැනීම සඳහා කිසිදු අවකාශයක් කිසිදු ඉඩක් නොතබන බව දේශපාලන ભેදකින් තොරව අනිකුත් ભેදවලින් තොරව අපි එකඟතාවයකට එනවා ගරු යෝජකතා නායකතුමනි. මා අතර කියන්නේ, නිදහස කියන්නේ, රෝහණ දේශය කියලා කියන්නේ එක සමාන තේරුම් දෙන වචන කීපයක්. විරුද්ධ තේරුම් නෙමෙයි තියෙන්නේ, සමාන තේරුම් දෙන වචන කීපයක්. එනිසා නිල්වලා නිම්නේ ගොවින්ගේ නිදහස වෙනුවෙන් අපි ඒකාත්මික වෙන එක කිසිවෙකුට වළක්වන්න බෑ. එසා අපි ඉල්ලා හිටින්නේ කරුණා කළා මේ මිනිසුන්ගේ ජීවිතවලට අපහාස කරන්න එපා, අගෞරව කරන්න එපා, හැල්ලුවට ලක් කරන්න එපා. එසා මේ කැබිනට් සංදේශයට ඉදිරිපත් කරපු මේ යෝජනාව කරුණා කළා ප්‍රසිද්ධ ඉල්ලාස් කරගන්න. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි සහතිකයක් දෙනවා මේ ඓතිහාසිකව නිල්වලා ගඟේ නිම්නයන් මහජනතාව ගොවින් මේ සියල්ල රැක ගැනීම සඳහා වූ මේ ඉදිරිපත් වෙච්ච ප්‍රායෝගික වැඩපිළිවෙළ මේ රටේ බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ප්‍රජාව ගොවින් සියල්ලටම වඩා ගොවින් බුද්ධිමත් වෙදෙන්නේ. උන් අත්දැකීමෙන් කතා කරන්නේ. එසා ඒ යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා අපි අග්‍ර ප්‍රමුඛත්වය දෙන බව සපත කරමින් ඔබතුමා වැඩිපුරක් දීපු විනාඩි දෙකට ගෞරව කරමින් එවැගේම අපේ දිලිප් පෙදරාජ් මහත්මයා දීපු විනාඩි දෙකක කාලය පිළිබඳව කෘතවේදී වෙමින් මම නිහඬ වෙනවා. බේවින් විසුති ගරු නියෝජක තනායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ප්‍රේමනාසි 12 මහත්මයා ඔබතුමාට මිනිත්තු 22 කාලයක්.
ගරු නියෝජක තනායකතුමා මට එච්චර වෙලා නම් වැඩි වෙයි. කොහොම වුණත් ස්තුතිවන්ත වෙනවා. මම මේ බාධකය මේ මෙවැනි බාධක සියල්ල ඉවත් වෙන්න ඕනි කියන තැන මම ඉන්නවා. හැබැයි මම පොඩ්ඩක් මේ විවාදයෙන් එළියට යනවා යම් කාරණා කීපයක් එක්ක. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා තමයි මේ විවාදය ආරම්භ කරන්න හිටියේ. ගරු අමාත්‍යතුමා මහින්දමරිර අමාත්‍යතුමා මෙතනට පැමිණිලා ඒ අවස්ථා ඒ අදාළ විවාදයේ සම්බන්ධයෙන් මේ යෝජනා සම්පතිය සම්බන්ධයෙන් එතුමා සවිස්තරාත්මකව ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීම කරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දිනේදී මේ කිරියල්ල මැතිතුමා මේ අවස්ථාවේ ප්‍රකාශ කරා මේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පැමිණලා බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේ පවත්වන රැස්වීම සම්බන්ධයෙන් මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරා කියලා කාර්යයක් මතු කරා. මම මේක තරයේ ප්‍රතික්ෂේප කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද හේතුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් කැඳවීමට අදාළ ලේඛනය මා විසින් තමයි ඒ අදාළ ජනමාධ්‍ය අපේ සහෘද හිතවතුන්ට මගේ කාර්යාලයෙන් තමයි කතා කළේ. දැන් කිරියල්ල මහත්තයා කිව්වා රුපියල් 5000ක් දුන්නා කියලා. මම බොහෝ වගේ කීපෙක් කියනවා කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ජනමාධ්‍යවේදී හිතවතෙකුට 7-5ක මුදලක් දුන්නේ. සහ අඩුතරමේ අපි සාමාන්‍ය ඡන්ද රැස්වීමකට එනකොට ප්‍රවාහණය කරනවනේ. එම ප්‍රවාහන පහසුකම්වත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍ය සහෘදවරුන්ට ලබා දුන්නේ නැහැ. මොකද හිතුව කොළඹ කියන්නේ මහලොකු දුරක් තියෙන දෙයක් නෙමෙයි. අනිත් කාරණේ තමයි කිරියල්ල මහත්තයාට තාම තේරෙන්නේ නැහැ එහෙම ජනමාධ්‍යවේදීන් රුපියල් 5000කට ලඝු කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඇත්තරම එතුමට අනුකම්පාව දක්වනවා. එතුමා මං හිතන්නේ බොහොම ප්‍රශස්ත දේශපාලන නායකයෙකු වුණාට සමහර කාරණා දක්වන්නේ මම දන්නේ දැන් වයස නිසාද කියලා යම් ආකාරයේ ලදරු ස්වභාවයකින් තමයි දැනුත් දක්වන්නේ. ඉතින් මට විශාල ගැටලුවක් තියෙනවා ඇයි මෙවැනි නායකයෝ මේ විදිහට යමක් හොයන්නේ බලන්න නැතුව මේ විදිහට කතා කරන්නේ. මොකද හේතුව ඕනම දේශපාලන පක්ෂයකට එක් එක් කණ්ඩායම් ගෙනල්ලා කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඔබතුමාගේ නම කිව්වේ නැහැ මේ අවස්ථාවේ කතාවට බාධා කරන්න එපා. මම ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්නේ මොකද බඳුතුමා පැහැදිලි කරන්නේ.
හොරණ බණ්ඩාර ප්‍රීතිපස්සේ අද ඔබතුමා
ඉදි කියන්නේ මෙතුමා එකක් කියලා මෙතුමා අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායක
ඔබතුමා
ඔබතුමා ඒක තමයි. හැබැයි ඔබතුමා කියන කාරණාව ඔබතුමා කියපු කාරණාව සත්‍යයි. ඔබතුමා ඒක මේක බොරු නේක ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න හදනවා. හැබැයි අද වෙනකොට මට ඊයේ දවස් වෙනකොටම තොරතුරු ලැබුණා කිරියල් ඇමතුමා කියපු කාරණේ සම්පූර්ණ සත්‍යයි. මාධ්‍ය වේදිකෙන් කැඳවලා තියෙනවා ඒකට උදේනකොට ඒ අවශ්‍ය කරන පහසුක යනකොට අවශ්‍ය බෝතල් ටික පවා මේ වගේට ලබා දෙනවා කියලා ඒ සියලු පහසුක. එතකොට ඔබතුමා මේක හොදන්න කතා කරා.
മന്ത്രിතුමා මොනවද മന്ത്രിතුමා මේ කතා කරන්නේ? මේ මැතිවරණය ප්‍රකාශ පත් කළ තියෙනවා. අපි සියලුම දෙනා දේශපාලන කටයුතු කරනවා. මොනවද මේ කතා කරන්නේ? මේ මොකද මේ රාජ්‍ය යාන්ත්‍රණය උදාගත්තා කියන බොරු කියන්න එපා. අපි දේශපාලනේ කරන්නේ. අපි ප්‍රධාන පක්ෂ දැන් ඔබතුමාලා යම් පාර්ශ්වයක් හදවලා රැස්වීමක් තිබ්බ කියලා අපි කලබල වෙන්නේ නැහැ. ඒක ඔබතුමාලාගේ දේශපාලන ඒ අවශ්‍යතාවය. දැන් අද මම කොළඹ දිස්ත්‍රික්කයේ මම ප්‍රාදේශීය පුවත්පත් කලාවේදීන්ට මගේ සහෝදරයන්ට කතා කරේ මගේ කාර්යාලේ. එයා එනවා හවසට මට ඕනනම් මගේ අවශ්‍යතාවයට මම පොඩි සංග්‍රහයක් කරනවා. අපි සාමාන්‍යයෙන් ජනමාධ්‍යවේදී හිතුවතුන්ගේ අපි හොඳනම් හවසට හම්බෙලා කනවරුවනේ. මේක අරුමයක් නෙමෙයි. මේ වගේ වැරදි කාරණා සමාජගත කරලා නිසා තමයි කරු මන්ත්‍රීතුමා මේ රටක් හැරීට අපි මේ පහුගිය කාලේ අපි ගොඩක් දුක් විඳින්නේ. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ දේශපාලනේ. දැන් අපිට වැඩිය මං හිතන්නේ මගේ වයස තරම් විතර එතුමගේ දේශපාලන දැනුම. ඒ ඇයිට මම එතරම් ඒ වෙලාවේ මම උත්තර දෙනවා. මට ඒක උත්තර දෙන්න විදියක් නැහැ. මොකද මට ඒ අයිතිවාසිකම නැහැ. අද තමුන්නාහසලාගේ විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා දෙන්නම කරන්නේ තමන්ට ලැබිලා තියෙන ඒ අදාළ බලය. මොකද තමන්ට ඕල්ලාව නැගිට්ටාම මයික් එක උන්න නිසා ඒක අවභාවිත කරනවා. ඒ නිසා කොහේ කරේ දුරකතන ඔබතුමා ආපු ගම ඕනම දෙයක් හොයන්න බලන්න දු කියනවා. දැන් අපි මෙතන නැගිට්ටාම අපි යමක් කියන්නේ කීපතාවක් කල්පනා කරලා කතාවක් සාකච්ඡා කරලා ඒ පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි අපි කරන්නේ. මොකද හේතුව අපිට මේ අවස්ථාව ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒකට අපි යම් ආකාරයේ වටිනාකමක් දෙන්න ඕනේ. ඒකෙම කියන්නේ ඒ නිසා කරුණා කරලා මේ කාර්යය පැහැදිලි කරගන්න මේ කරුණා කරලා සභාවේ ඉල්ලාස් කරගන්න. මොකද නැත්තම් අපිට ආණ්ඩුවට දේශපාලනය කරන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමාලා ඔයගේ කාරණා වැරදි කතා සමාජගත කිරීම තුලින් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අද දිනේ වෙනකොට අපි කවුරුත් දන්නවා අද ලෝක දේශපාලනය තුල විශේෂයෙන්ම ආසියාවේ අන්න එතුමා එන උත්තර දෙන්න කොහෙද ලෝකයේ තුල මේ ලෝක දේශපාලනය තුල විශේෂයෙන්ම අපි දන්නවා yes yes
ලක්ෂන් කිරියල් වෙනවා
ඇත්ත වශයෙන් මම මේ උදේ ප්‍රශ්නේ මතක කරපු වෙලාවේ මෙතුමා උත්තර දුන්නේ මම යනකම් ඉඳලා මෙතුමා තනියම කතා කරනවා. ඒකින්ම පේනවා මෙතුමාගේ බියගුණ ස්වභාවය.
නෑ එතුමා ඇමතිවරයා.
බියගුණ ස්වභාවය. මම යනකම් ඉඳලා ගරු නියෝජක තනතුරුනි මං කියපු දේ සම්පූර්ණ ඇත්ත. ජනාධිපති ලේකම් කාර්යාලයේ තමයි කතා කරලා තියෙන්නේ. ඒතොර ඔබතුමා දන්නේ නැහැ කියපු නිසා මම කියන්නේ මෙහෙමත් කියලා තියෙන මනුෂ්‍ය නායකයෙක් අර තමයි මේක සංවිධානය කරන්නේ කියලා. හරි. ඔයා කියන එක විතරයි ඇත්ත. අපි එතකොට රුපියල් 5000ක් දෙනවයි කියලාද ආවහම වවුචර් එකක් බඩු ගන්න වවුචර් එකක් දෙනවයි කියලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තුබා තමයි මේ ඉන්දියාස මෙතුබා ඉදිරිපත් කරපත්ත කොපි කළා.
ලවන්තෝ ඒ කාරණාව
ඔබතුමාගේ අමුතුවේ මට හඳුන්වන්න ඕනේ ඉම්තියාස් මෙතුබා පරතක් ඉදිරිපත් කරුවා. එයාගේ යටපත් කළා ඒකම කොපි කළා ඉදිරිපත් කරුවා. මමයි තරුණයන්ට දැද්ද බලය ලබා දුන්නේ කියලා. ඉතින් මෙතුමාගේ පැටිකිරිය මට කියන්න ඕනතරම් දේවල් තියෙනවා. මම ඉන්න වෙලාවේ කියන්න තිබ්බා. මම නැති වෙලාවේ අනවශ්‍ය දේවල් කතා කරලා.
හොඳයි.
හරි.
අවසන් කරන්න මන්ත බොහොම ස්තුතියි ඔබතුමා.
මේක සම්පූර්ණයෙන් මං ඉන්න වෙලාව කියන්න තිබ්බනේ. මං නැති වෙලාව.
හොඳයි බොහොම ස්තුතියි කරු. දලත්මෙන්
තමයි. ඔබතුමා ඉන්නකොට මම මේ කාරණේ කියන්න. දැන් දෙවතාවක් මේ වෙලාව ගන්න අවස්ථාවක් නැහැ. මම පැහැදිලි කරා ඔබතුමා නැති නිසා සහ මට අවස්ථාව ලැබිච්ච අවස්ථාවක් මත තමයි මම මේ කිව්වේ. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ මේ ප්‍රාදේශීය වාර්තාකරු ගෙන්නන වාක්‍ය මම ගත්තේ. මගේ කාර්යාලයේ කතා කරේ. එතකොට සමහරුව ඇව්වහම ගෙන්නන්න වාහනයක් දෙනවද කියලා. ඒ වාහනේ දුන්නෙත් නැහැ. කොළඹ නිසා එන්න කියලා කිව්වා. අපි මේ දේශපාලන කරන්නේ සංවිධායකතුමා ඔබතුමා කරුණා කරලා මේ අයට අපි මුදල් දෙනවා කියලා මොන බොරුවක්ද? මේ ජනමාධ්‍ය වේදී වෘත්තීය ගෞරවයක් ඇති මිනිස්සු රුපියල් 5000ක ලඝු කරන්න එපා. රුපියල් 5000ක් දෙන්න කියලා කිව්වොත් එම මිනිස්සු එන්නේත් නැහැ. ඔබතුමාට මගේ වයස තරම් විතර ඔබතුමාට මේ දේශපාලන ඥාණය තියෙන. අපි දෙගොල්ලම කරන්නේ දේශපාලනේ. දැන් ඔබතුමාලා එහෙම වෘත්තීය වශයෙන් යම් කණ්ඩායමක් ගෙනාවා කියලා ගැටලුවක් නෑ අපිට. හැබැයි මේ විදිහට දේශපාලනේ කරගත්තොත් මොකද ප්‍රශ්නේ? කොහෙටද මේක බලය යන්නේ? මේ ඔබතුමාලගේ තේරුම් ගන්න මේ වැරදි කතා කියන්න එපා. මොකද මම මුචාමත් වගේ කීමෙන් කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වාර්තාකරු ජනමාධ්‍යවේදී සහෝදර සහෘදයන් ගෙන මේ දුරකථන අපතුම ගත්තේ මගේ කාර්යාලේ. මට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඕන. ඒ දුරකථන ඩීටේල්ස් වලින් ඔබතුමා දන්න දේවල් කියන්න එපා. ඊළඟ කාරණේ මම සත පහක මුදලක් දෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ. ඒ නිසා මේ දේශපාලක අපි මේ වෙලාවේ ප්‍රතිවර්ණ ව්‍යාපාර දෙකක් කරනවා. ඔබතුමාලා එක කඳවුරක ඉන්නවා. අපි එක කඳවුරක ඉන්නවා. එවැනි වෘත්තීය එක එක වෘත්තීය කොටස කැදවන්න පුළුවන්. ඒ කාර්යය කිව්වේ අනිත් කාර්යය තමයි ඔබතුමාට මම බය. ඔබතුමාට ගරු කරන වැඩිහිටියෙක් හැටියට. හැබැයි බියක් වෙන්න දෙයක් නැහැනේ. ඔබතුමාලා දෙන්නට ඔල්ලක් මයික් එක හම්බෙනවා. අපිට එහෙම ලැබෙන්නේ. ඒ කාර්යෙත් මම පැහැදිලිව කිව්වා. මම දන්නවා මේ ඔබතුමා මේ කාර්යාලේ ඉන්න පුළුවන්. එහෙම මේ මතක තියාගන්න මේ ප්‍රේමනාත් වලද බය අඳුරු මිනිස්සෙක් නෙමෙයි. ගෞරව කරනවා. හැම වෙලේම ওই වයසට ඒ දේශපාලන ඥාණයට ඔබතුමාගේ තනතුරට ඒ ගෞරව කරනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මම කියුවේ මේ කාර්යය ඇත්ත කතාව. ඒ නිසා උරණ වෙන්න දෙයක් නැහැ. දැන් ඔබතුමාට මම ඒකට උත්තරේ දුන්නා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේ වෙලාවේ අපි මේ තත්ත්වය තුළ රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගත්තාම මම කතා කරන්න හිටියේ ලෝක දේශපාලන සම්බන්ධ කාරණා. අද විශේෂයෙන්ම දකුණු ආසියාව තුළ පවතින දේශපාලන තත්ත්වය ගත්තාම අපි කවුරුත් දන්නවා මීට වසර දෙකකට ඉස්සෙල්ලා එතනින් ඊට එහාට ගිහිල්ලා පකිස්තානයේ මීට වසර කීපයකට ඉස්සෙල්ලා මේ තිබ්බ තත්ත්වයන් එක බැලුවම මේ කලාපය තුළ සුවිශේෂී දේශපාලන වාතාවරණයක් අද ඇති වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා බංග්ලාදේශයේ ෂේක් හසීනා අග්‍රාමාත්‍යතුමිය අද එතුමියගේ ධූරයෙන් යන්න වෙලා තියෙනවා. මම හිතන්නේ එදා ලංකාවේ තිබ්බ ආර්ථික තත්ත්වයට වැඩිය වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ඒ වෙලාවේ බංග්ලාදේශෙ තිබ්බා. මේ බංග්ලාදේශයේම තිබ්බට එහෙම ආර්ථික තත්ත්වෙත් තිබිලත් බංග්ලාදේශයේ අද වෙනකොට පවතිලා තියෙන තත්ත්වය මොකක්ද? අපිට මේක ගැන අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ එදා මම දන්නවා අරගලයට අපේ රට තුල සිද්ධ වෙච්ච අරගලයට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව තමයි වැඩි හරියක් මූණ පෑවේ. ඒ අය ෆ්ලැට් වල හිටියේ. ඒ අයට අපිට ආණ්ඩුවක් හැටර ගෑස් ටික දෙන්න බැරුව ගියා. ඩීසල් ටික දෙන්න බැරුව ගියා. ඒ නිසා විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ අය ෆ්ලැට් වලින් එළියට බැස්සා. එයාට ඉන්න බෑ. විදුලිය කැපුණා. විශාල ගැටලුවක් ඇති වුණා. හැබැයි එහෙම දේවල් වෙද්දී මේක සමහර අය මේක තමන්ගේ පක්ෂ දේශපාලනය කරගන්න උත්සාහ කරා. මේක කැරල්ලක් විදිහට උපයෝග කරගන්න උත්සාහ කරා. එයා හිතුවා මේක මේ AIගේ පක්ෂයේ සටන් පාටත් එක්ක ජනතාව පෙළ ගැස්වෙනවා කියලා හිතුවා. ඒක නිසා තමයි සමහර වෙලාවට ඒ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණ තුල වෙනත් කිසිදු පක්ෂ නායකයෙකුට ඒ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණේ. කරු විපක්ෂ නායකතුමාට පොළොවලින් බහර දුන්නා. එතුමාට ඒ ස්ථානෙට යන්න බැරුව ගියා. හැබැයි සමහර දේශපාලන නායකයන්ට ඒ ස්ථාන වලට යන්න පුළුවන්කම ලැබුණා. සමහර තැන්වල ඒ නිදහස් අරගලය පැසිස්වාදී දේශපාලන තත්ත්වයන් බවට නිර්මාණය කරගත්තා. ඒකේ ඒ අවසන් ප්‍රතිඵලය වුණේ මේ රටේ තුල නීති ආධිපත්‍ය නීතියේ පාලනය සම්පූර්ණ පිටිවැටිච්ච එක. මහන්ත කැමති එදා රබුක්කන තෙල් ටැංකිය ඒ රබුක්කන තෙල් බවුසරය පෙරලලා ගිනි තිබ්බනම් මොකද තත්ත්වය? මොනවාගේ තත්ත්වයක නිර්මාණය වෙන්නේ? අපි අපි කවුරුත් දන්නවා ඒ තත්ත්වය නැගහැරී ගියා. යම් බුද්ධලේකී ජීවිතය අහිමුණා. ඒ විවිධ දෙයක් නෙමෙයි. නමුත් ගැටලුව තියෙන්නේ. නීති ආධිපත්‍ය කඩාවැටුණා. මේ රටේ කිසිම දේශපාලකයෙකු රීඩ බහින්න බැරුව ගියා. විපක්ෂ නායකතුමාට තමගේ මන්ත්‍රීවරුත් එක දුවන්න වුණා. විපක්ෂ නායකතුමාට තමගේ ගිය මන්ත්‍රීවරු වෙන හොයන්නවත් බලන්න බැරි වුණා. මම කියන්නේ මේ තත්ත්වයේ තුල අපි කොහොමද මේ කියවීම කරගන්නේ? මේක අපි විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු තුල මේ කියවීම කරගන්න ඕනේ. මොකද හේතුව මේ අපි එකිනෙකාට ඇගිල්ල දුක් කළ වැඩක් නැහැ. අද වෙනකොට අපේ රටේ මේ දේශපාලන යාන්ත්‍රණය තුල මේ ආකාරයේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. අපි දෙකොල්ලෝ ප්‍රධාන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ දෙසිසුවාම හොරු කියලා පාර්ලිමේන්තුවේ ඒ තියෙන බලය පාර්ලිමේන්තුව හැලුණපත් කළා. අද මටත් පුළුවන් ගරු නියෝජක දානතුමා මට කිසි චෝදනාවක් නැහැ. මට අර මගේ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරපු වෙලාව විතරයි මට විරුද්ධව නඩුවක් වැටුනේ ශේෂාධිකරණේ. ඒකත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ පනත් කෙටුම්පත් සමාවෙන්නේ ඒ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියන කාර්ය සම්බන්ධයෙන් තමයි මට නඩු වෙන්නේ. හැබැයි මටත් පුළුවන් මම අද වෙනකන් ආණ්ඩුවේ වාහනයක් පාවිච්චි කරන්නේ. අපිට පුළුවන් එහෙම කතා කරලා නෑ මම මේකට මේ ගොඩේ නෑ කියලා මට පුළුවන් අයින් වෙන්න. නමුත් මම මේ කතා කරන්නේ සමස්ත විවස්සදායක නියෝජනය කරපු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනි. මේක මේ කුදෙක් පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් රකින්න නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ මේ විවස්සදායකී අයිතිය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් කරන කතාවක්. මොකද හේතුව එදා ඒ නීතියේ පාලනය බිඳවැටලා තිබ්බ අවස්ථාවේ ගරු කතානායකතුමාගේ නිවස ගාව ඉඳලා මේ පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා නම් අද තත්ත්වය බංග්ලාදේශී තත්ත්වය වගේම තමයි. මම පොඩි උදාහරණයක් කියන්නේ. ඒ නිසා මේ රටේ දේශපාලඥයෝ හැම වෙලාවෙම සවිඥානික වෙන්න ඕනේ. මේ රටේ නීති ආධිපත්‍ය රකින්න මම දකිනවා විශාල අර්බුදයක් ගරු නියෝජක කතානායකතුමා. මම දකිනවා අද සමහර කිසිම අවස්ථාවක රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල මේ රටේ බලය ගන්න බැරි සමහර දේශපාලන පක්ෂ අද කැසකවමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දාගෙන ගිහිල්ලා පැසිස්වාදී ක්‍රමවේදයකට මේ රටේ බලය අල්ලන්න මේ අනතුර තමයි වහා මම මේ පාර්ලිමේන්තුවට ගෙන හැර දක්වන්නේ. මේ කිසිම අවස්ථාවක සාමය පතන ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් කාර්යයක් නෑ මම මේ මැදිහත් වෙන්නේ. එදාමට මතකයි මම එදා පාර්ලිමේන්තුවේ නැති වුණත් මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ ISIS සංවිධානය ගැන ඒ අමතුරයා කතා කරපු වෙලාවේ විජේදාස මහත්මයා කතා කරපු වෙලාවේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වා මේ තේකෝපේ කිඹුලු බලන්න එපා කියලා. කිඹුලු හොයන්න එපා කියලා. තමාරිට මගේ කතාවටත් කියයි ඇයි ඔබතුමා මේ වගේ කතාවක් කියන්නේ කියලා. නෑ මමට මට පදනමක් තියෙනවා. මට ඉතිහාසය මං කියවලා තියෙනවා. ඉතිහාසය කියවපු පොතපත තුල මම දැකලා තියෙනවා මේ අය උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විරුද්ධව අද දේශපාලන බලය අල්ලන්න. දේශපාලන බලයෙන් රට අල්ලන්න බලය ගන්න. ඒ නිසා තමයි අද අපිට පේන තියෙන සමහර ව්‍යවස්ථාවල අද විශ්‍රාමික හමුදා අය කියලා වෙනම සම්මේලන තියෙනවා. එතන ගියහපත්තේ මෙයා උත්සාහ කරනවා රාජ්‍ය යාන්ත්‍රණය කඩාවැටන්න. මෙයා උත්සාහ කරනවා ප්‍රවාහණය සම්පූර්ණයම ඇඩිටවන්න. මේක අමුතු දෙයක් නෙමෙයි. දැන් මේ කලාපය තුල සිද්ධ වෙමින් යනවා. අද අපි රජයේ පියවරක් හැටියට රජයේ යම් ආකාරයේ ප්‍රතිපත්තියක් හැටියට අපි උපාධිධාරී ගුරුවරුන්ට අපේ රටේ උපාධිධාරී සහෝදරවරුන්ට අපි උපාධිපත් වීම දෙනවා. දැන් මේ ගුරුවරු බවට පත් වෙලා පෞගිය කාලේ ගුරුවරුන්ට අවශ්‍ය ඒ කොවිඩ් කාලේ පවා ගුරුවරුන්ට වැටුප් පොඩි කියලා කොවිඩ් කාලේ පවා එළියට බැස්සේ. ගුරුවරුගේ වැටුප් වර්ධනය කරලා තියෙනවා, දීලා තියෙනවා. හැබැයි මේ අය අද රාජ්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණ කඩාවැටෙනවා කියලා මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. මේගොල්ලෝ දිගටම උත්සාහ කරන්නේ තමන්ගේ වෘත්තීය සමිති හරහා මේ කර්ණ වෘත්තීය ක්‍රියාදාම තුලින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සුබට ක්‍රියාකාරීත්වය කඩාකප්පල් කරන. ඒක නිසා තමයි වෘත්තීය ක්‍රියාමාර්ග යෝජ්‍ය කතානායකතුමා පක්ෂයකට දේශපාලන යාන්ත්‍රණයකට ඕන ඕන අවස්ථාවල කඩාකප්පල් කරන්න බෑ. වෘත්තීය ක්‍රියාමාර්ග කියන්නේ සාමාන්‍යයෙන් එය ස්වේච්ඡාවෙන් පැන නගින ඒකම ඒ දීර්ඝව අනවරත ක්‍රියාවලිය තුළ අත්පත් කර ගන්න දෙයක්. හැබැයි දැන් අද මේ මොහොතේ ඔය කියන පක්ෂයේ අන්තර්ජාල විසින් උත්සාහ කරනවා නැහැ අපි අද මේක කරන්නේ නැහැ. මොකද හේතුව එහෙම කරන්න නොකරනවා කියලා අත්තරපත් උනේ. මේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතික්ෂේප කරා. ජනතාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කළා ඒ අයගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බැහැර කරා. ඒ නිසාද ඒ අය ඔය කියන දේ ඔය වෘත්තීය ක්‍රියාමාර්ග කරන්නේ නැහැ කියලා ලාල්කාන්ත මහත්මයලා කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම කියන්නේ මේක තමයි ත්‍රස්තවාදය. මේ ආන්තරනේ රාජ්‍යාන්තර අනිත් පැත්තේ කඩරගම අනිත් පැත්තේ උත්සාහ කරනවා පොලිසිය සහ හමුදාව උපයෝගී කරගෙන. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ වුණත් එතුමා කිව්වේ එතුමා කොයිලෙවකත් බංග්ලාදේශ වගේ අරගලකාරයන්ට වෙඩි තියන්න කිව්වේ නැහැ. එතුමා කිව්වේ පාලනය කරන්න. හැබැයි යම් යම් සිද්ධි නිසා එතුමාට ඒක පාලනය කරගන්න බැරුව ගියා. හැබැයි මේ රටේ අද පත්තලෙන් ජනාධිපතිතුමා එතුමාට ඒ පළපුරුද්ද තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඒ නිසා එතුමාට පුළුවන් වුණා අරගලය පැසිස්වාදී ක්‍රමයකට හැරෙනකොට අරගලය සම්පූර්ණයෙන් විකෘති වෙනකොට අරගලය තුළ සම්පූර්ණයෙන්ම සාමකාමී අරගලයක් සම්පූර්ණ හිංසාවට පෙරලනකොට එතුමාට ඒක හැකියාව ලැබුණා ඒක වෙනස් කරන්න. එතකොට දැන් අද තියෙන මේ තියෙන தத்துவය තමයි මට හැඟෙනවා මේ අය මේ උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ NPP කාරණා ඉස්සරහට දාගෙන හිටියට ජනතා විමුක්ති පෙරමුණ හැමදාම හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ හිංසාවට පැසිස්වාදයට මිසක් NPP එකට එකතු වෙලා ඉන්න ඔය කියන ලිබරල් ඔය කියන උගත් කියන අයට අනිවාර්යෙන් ඡන්දෙන් පස්සේ ගහලා හෙලවනවා. JVP එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මට ගැටලුවක් තියෙනවා මට අවිශ්වාසයක් තියෙනවා මේ අය යම් ආකාරයේ හිංසාවාදී ක්‍රියාවලියක් තුළ රාජ්‍ය කුමන්ත්‍රණයකට ආරාධිනවද කියලා ගැටලුවක් තියෙනවා.
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ගරු මම හිතන්නේ අපේ ජගත් සමර වික්‍රමතුමා මට අවශ්‍ය උත් කාලයක් ලබා දෙන්න කියලා කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හොඳයි.
ඒ නිසා අපිට මේ වෙලාවේ සැවොම අවදි සිටිය යුතුයි. මේ බැති වර්ණය තුළ අපි බෙදිලා වැන්වෙන්න පුළුවන්. අපි යම් යම් චෝදනා අයල කරගන්න පුළුවන්. හැබැයි අපි කුමන දෙයක් වුණත් අපි සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී අගයන්නේ. අපි කිසි වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ බැහැරවීම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා කරු යෝජ කතානක තුමනි අපිට පාඩමක් ගන්න වෙනවා. බංග්ලාදේශයේ තත්ත්වය ලංකාවට තවමත් අදාළයි. ලංකාවට තවදුරටත් අදාළයි. බංග්ලාදේශයේ ඒ විකෘතිය ලංකාවට තවදුරටත් අදාළයි. අපි ඒ අදාළ තත්ත්වය තුළ අපි ඒ තියෙන අවධානයෙන් අපි බැහැර වෙලා නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අවධානය අපි බැහැර වෙලා නැහැ. අපි අපිට මේ කියන තත්ත්වය තුළ ඉතාමත් අමාරුවෙන් තමයි රාජ්‍ය සේවකයාට අවශ්‍ය වැටුප මාසිකව අපි ගෙවාගෙන යන්නේ. පෞගේ කාලේ යම් ආකාරයේ යෝජනාවක් තිබ්බ රාජ්‍ය සේවකයාට කොටස් දෙකකට මේ වැටුප ලබා දෙන්න. පෞගේ කාලේ යම් ප්‍රශ්නයක් තිබ්බ අපි තැම්පත් කරලා තිබ්බ මුදල් ඉතුරු කිරීමේ ගිරුමක තිබ්බ මුදල් ටික නැවත අපිට ලබා ගන්න. එහෙම හැකියාවක් තිබෙයිද නැති වෙයිද කියලා ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි අද වෙනකොට මේ தත්ත්වය සමනය වෙලා තියෙනවා. හැබැයි මේ தත්ත්වය සමනය වුණා කියලා සම්පූර්ණයෙන් සමනය වුණා කියලා අපි කාටවත් කියන්න බෑ. සම්පූර්ණයෙන් සමනය වුණා කියලා අපිට කාටවත් කියන්න බෑ. මේ ඉදිරි කාලය තුළ වඩා රටට වඩා ස්ථාවරත්වයක් අවශ්‍යයි. ස්ථාවර ක්‍රියාවලියකට අපි යා යුතුයි. ස්ථාවරව පාලන ක්‍රමයක් තිබුණොත් තමයි අපිට රටක් හැටියට දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ස්ථාවරභාවයේ තිබිය යුතු නිසා තමයි සමහර වෙලාවලට අපි අපේ දේශපාලනයේ අනාගතය උගසන තියලා මේ රට ස්ථාවරව ඉදිරියට යන්න උන නිසා තමයි මේ දේශපාලන තීන්දුව తీර අරන් තියෙන්නේ. සමහර වෙලාවට සමහරුව අපෙන් අහනවා ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරණයේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරනවද පාර්ලිමේන්තු වෙනවද? අපි එයාට කියන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි කොහොමද රටක් හැටියට ඉස්සරහට යන්නේ? අපි කොහොමද ලෝකයේ අනිකුත් රටවල් මේ විදිහ ආර්ථික පරිහානියකට පත් වෙච්ච අනිකුත් රටවල් එක්ක සසඳුවාම අපි කොච්චර දුරට ඉදිරියට ඇවිල්ලා තියෙනවද? අපි එහෙනම් මේ ඉදිරිගාමී තත්ත්ව තුළ මේ තත්ත්වය සමනය කරගන්න අපි කොහොමද ගේ රට ගෙනියන්න ඕනේ? ඒ සඳහා තමයි අපිට ස්ථාවර රටක් ඕනේ. ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ බංග්ලාදේශයේ අවදානම් තත්ත්වය අපි රටක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ. තවදුරටත් නැවත වතාවක් අපේ රට අපි එවැනි අර්බුදකාරී තත්ත්වයකට අපි ගෙනියනවාද? අපි නැවත වතාවක් හිතන්න ඕනේ මෙරට ජනතාව කල්පනා කරන්න ඕනේ අපි මේ මෙවැනි අවදානමක් මෙවැනි තත්ත්වයක් මේ කියන දේශපාලන පක්ෂ හරහා මේ රටේ ආර්ථිකය කඩාවැටෙන අපි කවුරුත් දන්නවනේ විදේශ ප්‍රේෂණ මේ රට රෙවන්න එපා කියපු දේශපාලන පක්ෂ කවුද කියලා ජනතාව විමුක්ති කරමුනේ ඒ ආකාරයට මේ රටේ දරුවෝ ටිකට කිරි ටික දෙනවට මේ රටේ අහිංසක මිනිසුන්ට බෙහෙත් ටික දෙනවට මේ රටේ අහිංසක මිනිසුන්ගේ අධ්‍යාපනයේ කඩා කප්පල් වෙනවා කියලා දැනදෙන තමගේ දේශපාලන වුණා වෙනුවෙන් ඒ විදිහේ ප්‍රකාශ කරපු අය ඒ නිසා විශේෂයෙන්ම මේ බංග්ලාදේශ අරගලය තුල අපිට විද්‍යාමාන වෙන්නේ ලංකාවේ අවදානම පහව ගිහිලා නැහැ. ඒ අවදානම පහව නොගිය තත්වයක් තුල ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඉතාමත් සවිඥානිකව මේ කියන කාරණා දිහා බලන්න එක පැත්තකින් අරගලය නැවත වතාවක් හිස ඔසවන්න පුළුවන්ද? එක පැත්තකින් ආර්ථිකයේ කඩාවැටීම තුල නැවත වතාවක් ආර්ථික පරිහානියට ගන්න පුළුවන්ද? අනිත් පැත්තෙන් මම මුලින් කිව්ව විදිහේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් තුල පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු ඒ වගේම විපක්ෂ නායකතුමා ඇතුළු මේ සියලුම කණ්ඩායම් වලට යම් ආකාරයේ තර්ජනකාරී තත්ත්වයක් තිබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි නැවත වතාවක් හිතන්න ඕනි. මේක කවුරුත් කතා කරයි. සමහර විට කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. නමුත් අපි කවුරුත් දන්නවා එදා අරගලය තුල ජයග්‍රහණය කරා නම් කුමන හේතුවකටද මේ පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ඔය කියන දේශපාලන පක්ෂවල නායකයෝ මුල් වෙන්නේ? ඒ උත්සාහ ගන්න. ඒ නිසා විශාල අවධානයක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ බංග්ලාදේශයේ සිද්ධ වෙච්ච සිද්ධිය මම හොඳයි කියන්නේ නැහැ. විශාල පිරිසක් විය ගියා. ඒ තත්ත්වය මගහරවා ගන්න අපේ රටේ වත්මන් ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. සමහරවිට ඔබතුමාලා කියයි ඇයි මම එතුමාට විරුද්ධව දෙපාරක් උසාවිය ගිල්ලා දෙපාරක් එතුමෝ පරද්දලා එතුමගේ අනපනත් දෙපාරක් මම පරද්දලා තියෙනවා. නමුත් මම එතුමාට සමහරට කියයි ඇයි මෙච්චර රන් වික්‍රමසිංහ මැතිතුමා ගැන කතා කරන්න කියලා. නමුත් අපි ඉතාමත් පැහැදිලිමක් තියෙනවා අපිට පැහැදිලි භාවයක් තියෙනවා. මේ රට සාවරව ඉදිරියට ගෙන යන්න. මේ ආර්ථික තත්ත්වය තුල ඉස්සරහට ගෙන යන්න. මෙවැනි තත්ත්වයක් තුල මෙවැනි අරගලකාරී තත්ත්වයක් තුල රටේ රීති ආධිපත්‍යයේ කඩාවැටලා තියෙනකොට රටේ නීතිය විනාශ වෙලා තියෙනකොට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහකමඟ මරලා දානකොට විපක්ෂ නායකතුමා ඒ අය නියෝජනය කළ යුතුයි කියන අරගලයට ගිහිල්ලා නායකත්වය දෙන්න සහයෝගය දෙන්න ගිය වෙලාවේ එතුමට ගහලා එළවන තත්ත්වයේ පැසිස්වාදී තත්ත්වයක් තුල නිර්මාණය වෙච්ච වටපිටාව ස්ථාවර තත්ත්වයකට ගේන්න මේ දින තත්ත්වයට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් වුණා. ඒ නිසා තමයි අපි එතුමට සහයෝගය දෙන්න තීරණය කළා තියෙන්නේ. ඒ නිසා මා මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරන්න ආරාධිත. මේ පාර්ලිමේන්තු ක්‍රමවේදයේ මේ විවස්ථාදායකයේ බලය විනාශ කරන්න ආරාධිත. කණ්ඩායමක් ඉන්නවා කියන කාරණය එලිදරව් කරන්න කියන කාරණය මතක් කරමි. ඒ වගේම විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවට මම මීට පෙරත් මම මේ කතාව මෙතන අවසන් කරන ගරු නියෝජ්‍ය කතාතුමනි මම පෙර පූර්වයේ ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පාරම්පරික සීලවේදී සභාව පනත් කෙඩුම්පත ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ඒ ඉල්ලීම මට කළේ මගෙන් ඉල්ලීම කරේ මහාචාර්ය ආසු මාර්සික මැතිතුමා සහ මේ පාරම්පරික වෛද්‍යවරු මේ සියලු දෙනා වෙනුවෙන් ඒ අදාළ ඉල්ලීම කරන්න මට ලැබිච්ච ගැළපීම ගැන ස්තුතිවන්ත වෙන ගමන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම ගැන.
භවංශිතේ ඔබතුමාට ගරු විපක්ෂ නායකතුමා
විවාදය නිල්වලා ලබන බහදකේ කතාව කොහෙද යන්නේ මල්ලේපොල්. කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී විශේෂයෙන්ම ලබන බහදකේ තුල මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලුව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. තාමත්ම සෝචනීයයි කනගාටුදායකයි. ඍජුව ඉදිරිපත් කරපු ගැටලුවකට ජනතාව මුහුණ දෙන බරපතල ප්‍රශ්නයකට එක තඹ සතයක අවධානයක් රජය යොමු කරන්න නැතුව දිනපතාම මාතර දිස්ත්‍රික්කයේ අසහනයට විපතට මේ මහා ඛේදවාචකයට ලක්වුණු මාතර දිස්ත්‍රික් ජනතාවට හැම මොහොතකම විහිළු සපයන රජයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. දැන් රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ලවණ බාධක ප්‍රශ්නයත් සමග කන්න 10ක් දැන් වෙනකොට කන්න 12ක් වගා පාලුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න කියලා. වන්දි ලබා දෙන්නේ කියලා යෝජනා කරනකොට ජනාධිපතිවරයා කැබිනට් නිරීක්ෂණය හරහා කියනවා, නෑ ඒක නෙවෙයි කරන්න ඕන, එකවරම මේ කුඹුරු බිම් ටික, ගොවි බිම් ටික එකවර මුදලට රජයට පවරාගෙන කෘෂිකර්මාන්තයෙන් බැහැර වූ කටයුත්තකට යොමු කරන්න කියලා. දැන් රටවටේම ගිහිල්ලා කියනවා ගොවියා රකින්නවා, කෘෂිකර්මාන්තය රකින්නවා, ගොවි ජනතාව රජ කරන්නට ඕන. එහෙම කිය කිය මාතර දිස්ත්‍රික්කේ හෙක්ටයාර් 4000ක් ගොවි පවුල් 30000කට අයිති ගොවි භූමිය, ගොවි පවුල් 30000ක් කිව්වහම දල වශයෙන් පහකට බැලුවොත් ප්‍රතිලාභී ප්‍රජාව 150000ක්. මේ 150000ක් ගැන ඒ අයගේ දුක කඳුල වේදනාව කන්න 10ක් 12ක් පමණ ඒ විඳපු සෝචනීය තත්ත්වය ගැන අපමල් රේණුවක්වත් ගණන් ගන්නේ නැතුව වන්දි දෙන්නේ කියන කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයා නිරීක්ෂණය වෙනවා. නෑ වන්දි දෙන එක නෙමෙයි කරන්න ඕන, ගොවියට අයිති ගොවි බිම තක්සේරු කරලා රජයට අරගෙන වෙනත් දෙයකට යොමු කරන්න කියලා. දැන් ඒ නිසා තමයි රජය වෙනුවෙන් ලවණ බාධකයේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සම්පූර්ණයෙන්ම මාතෘකාවෙන් බැහැරව ඉෂ්ට සිද්ධ වුණේ. එතකොට ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ තවදුරටත් තහවුරු කරනවා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකේ. මාධ්‍ය ඒකකයක් නිවේදනයක් නිකුත් කර ඒ ඔක්කොම කරනකොට මම අහපු ප්‍රශ්නයකට මේ සභාවේ ප්‍රතිචාර දැක්වීමක් හැටියට අර ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ ගැන වචනයක්වත් සඳහන් කරන්න නැතුව කියනවා, නෑ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවායි කියලා. ඉතින් මොකක්ද මේ වෙන්නේ? මේ වෙන්නේ ජනතාව ඇන්දවීම, මේ වෙන්නේ ජනතාව රැවටීම, මේ වෙන්නේ ජනතාව මංමුලා කිරීම, මේ වෙන්නේ ගොවියා විනාශ කිරීම. මං අහන්නේ මේ සභාවේ සිටින කිසිම කෙනෙකුට පුළුවන් ද වස්ත්‍රයක් ඇඳගෙන ගොවිබිම් විනාශ කරන නායකත්වයක් එක්ක එකට හිටගන්න? දැන් අපිට කියනවා මහා ඛේදවාචකයක් අපේ රටේ වුණේ අර පෝලිම තිබ්බලු මේ පෝලිම තිබ්බලු. ඉතින් ඔය කතා කරත් පෝලිම් යුගයේ නිර්මාණය කරන්න රට බංකොලොත් කරන්න අත උස්සපු කණ්ඩායමනේ මේගොල්ලෝනේ. මේ රටේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයේ 12% to 8% දක්වා අඩු කරන්නට කෝටි ප්‍රකෝටිපතියන්ට බිලියන 600 to 700 අතර බදුසහන ලබා දෙන්නට අත ඉස්සුවේ. මේක පුදුමාකාර තත්ත්වයක්. ජනාධිපතිවරණය 2019 ඒ දක්වා රට සාමාන්‍ය විදියට ගියා. ඊට පස්සේ 69 ලක්ෂයක් මංමුලා කරලා අතරමං කරලා රට විනාශ කරලා රට බංකොලොත් කරලා රටේ දසලක්ෂ සංඛ්‍යාත දුප්පතුන් බවට පත් කරලා පතුලටම රට වට්ටලා පතුලට වැඩිලා යන්තා දුරක් උඩට එනකොට කියනවා ඔන්න අපි වැඩේ කරාලු. පුදුම තර්කයක්නේ. මම එකක් කියන්න කැමති, මේ රටේ 120,000ක් ජනතාව මේ වගේ අමනෝඥ තර්කවලට මින් ඉදිරියට යට වෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. මේ අද මේ විවාදය තුල ඉස්මතු වන්නෙත් රටේ ගොවි ජනතාව විනාශ කිරීමේ, රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණේ තවත් පරිච්ඡේදයක් මේ නිර්මාණය වෙලා තිබෙනවා. දැන් ලවණ බාධකය තුල ඒ නිර්මාණය වී තිබෙන ගැටලුවට පානීය ජල ගැටලු තියෙනවා, වගා ජල ගැටලු තියෙනවා, ගං වතුර කළමනාකරණ ගැටලු තිබෙනවා. මේ එකකටවත් විසඳුමක් නැහැ. එකකටවත් විසඳුමක් ලබා දෙන්නට හැකියාවකුත් නැහැ. අද විපක්ෂයේ අසුන්ගෙන සිටින බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා, ඩලස් සලහප්පෙරුව මන්ත්‍රීතුමා ඇතුළු මේ අපේ විපක්ෂයේ කණ්ඩායම තමයි බාතර දිස්ත්‍රික්කයේ ඒ දුක් විඳින ගොවි පවුල් 30,000 වෙනුවෙන් ඒ පවුල් තුළ ඉන්න පුරවැසියන් 150,000 වෙනුවෙන් හණක් නගන්නේ. අනෙක් හැමෝම නිහඬයි. ඒ නිහඬියාව තුළ ගොවි බිම් මිලදී අරගෙන රජය කුමන්ත්‍රණකාරීව කෘෂිකර්මාන්තය හිතාමතාම වට්ටන්න, හිතාමතාම විනාශ කරන්නට කටයුතු කරන රජය මොකද්ද කළ යුත්තේ? පැහැදිලි විසඳුමක් ලබා දීම, පැහැදිලි වැඩපිළිවෙලක් ලබා දීම. ගොවිතැනට සුහුරු ගොවිතැන ආදේශ කරලා යෙදවුම්, වගා ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රියාවලිය, අලෙවි ක්‍රියාවලිය, සාධාරණ මිලක් නිර්මාණය වෙන මිල සූත්‍රය, මේකයි රජය කරන්නට ඕන. හොඳ සස්වීක ගොවිබිම් පාලු කරන, විනාශ කරන විසඳුම් ඉදිරිපත් කිරීම නෙමෙයි. එනිසා මේ අවස්ථාවේ මං ඉල්ලීමක් කරනවා මේ රජේ, කරුණා කරලා මේ ගොවිබිම් මුදලට අරගෙන වෙනත් ව්‍යාපෘති වලට යොදවන්නට ක්‍රියාත්මක වෙන මේ මහා කෘෂිකර්ම විරෝධී කුමන්ත්‍රණය ඔබ වහා නතර කරන්න. ගොවියව අවතක්සේරු කරන්න එපා. අපිට ඇහුණ රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන ඒ මන්ත්‍රීවරයා බංග්ලාදේශය ගැන කතා කරා. මොකද්ද බංග්ලාදේශේ වුණේ? බංග්ලාදේශේ වුණේ පවතින රජය විපක්ෂය මර්ධනය කරා. පවතින රජය විපක්ෂයට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් කරා. හැමදාම බලයේ ඉන්න පුළුවන්, හැමදාම බලහත්කාරකම් කරන්න පුළුවන්, හැමදාම රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය තුළ හැමෝටම හොඳ අධිසුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියන සිහින මාලිගාවයි බංග්ලාදේශයේ කුණුපට්ටම් උනේ. ඒක මේ රජය අමතක කරන්නට එපා. ලැජ්ජ නැතුව අද වෙනකොට පාසල් දරුවන්ට ලබා දෙන සක්වල වැඩසටහන තහනම්, රෝහල් පද්ධතියට ලබා දෙන හුස්ම වැඩසටහන තහනම්. හැබැයි ජනාධිපතිවරයාට නිදහස තියෙනවා රාජ්‍ය ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක කරපු සංවර්ධන වැඩසටහන් විවෘත කරන්න. මම කියන්නේ ඒව නතර කරන්න කියලා. මම කියනවා ඒක ඩොමිනේෂන් ඩේ, ඒක දවස වෙනකන් ක්‍රියාත්මක කරන්න බලක් නැහැ. සමාවෙන්න, ක්‍රියාත්මක කිරීම වරදක් නැහැ. සමාවෙන්න, ඒකේ වරදක් මන් දකින්නේ නැහැ. හැබැයි ඇයි සක්වල හුස්ම මැනි වැඩසටහන් නතර කරලා, ඒ අධ්‍යාපනික සෞඛ්‍ය වැඩසටහන් නතර කරලා කමන්ට විතරක් රජයෙන් ලැබෙන දේවල් බෙදා හදාගෙන විවෘත කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ කොහොමද? රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඇවිල්ලා මෙතන කියන්නේනවා මේ මැතිවරණ වැඩපිළිවෙළ තුළ කිසිම අක්‍රමිකතාවයක් නැහැ කියලා. හොඳටම අක්‍රමිකතාව තියෙනවා. මම පැහැදිලිවම කියනවා ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න. ඒක වැරදි. අපි කියනවා ජනාධිපතිවරයාට සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන්න තියෙන අයිතියම අපිටත් තියෙනවා. සක්වල හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. පව් අපේ රටේ පාසල් දූ දරුවන්ට ගිලන් වෙච්ච ජනතාවට රෝහල් පද්ධතියට මේ කරන අසාධාරණ. මෙතන එනවා පුරසාරම් දොඩවන්න, මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. 24 පෑම කරනවා, දිනපතාම කරනවා, හැම මොහොතකම තප්පරයකම රජය කරන්න යන්නේ ඒකයි. මම පැහැදිලිව කියන්න කැමති මේ ලවණ බාධක ප්‍රශ්නයට කරුණා කරලා විසඳුමක් ලබා දෙන්න, උත්තරයක් ලබා දෙන්න. ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ උත්තර. ඒව මගහැරලා වෙනත් ඕපාදූප මේ පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරලා බොරුව තුලින් තවදුරටත් රජ වෙන්න දරන උත්සාහය කරුණා කරලා නතර කරන්න. අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ ලවණ බාධකයේ හරහා නිර්මාණය වී තිබෙන වගාබිම් ගැටලුව, කෘෂිකාර්මික ගැටලුව, පානීය ජල ගැටලුව, ඒ වගේම ගං වතුර කළමනාකරණ ගැටලුව අපි නියමිත කාලසටහන් කේන්ද්‍රීයව විසඳුම නියත වශයෙන්ම 21 වෙනිදා පස්සේ සැප්තැම්බර් මාසේ අපි ඒ විසඳුම මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙනවා. මේ බොරු රැවටිල්ල, බොරුවට ඇන්දවීම, රටේ ජනතාව ගොනාට ඇන්දවීම, 120,000ක් ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන, මාතර දිස්ත්‍රික්කයේ ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන මේ රජය ලබා දෙන බොරු ප්‍රෝඩාකාරී උත්තරවලට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව රැවටෙන්නෙත් නැහැ, රටේ ජනතාව රැවටෙන්නෙත් නැහැ. ලවණ බාධක කේන්ද්‍රීය ගැටළු වලින් අසහනයට පත්වෙච්ච මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා පැහැදිලිවම සත්‍යවාදීව, යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ඔබගේ ගැටළු වලට විසඳුම් ලබා දෙන එක අපි ක්‍රියාත්මක කරනවා කියන එක ප්‍රකාශ කරනවා. ස්තුතියි.
කොමෙන්සිතේ ඔබතුමාට